અને દુપત પેલા ગરુ ગુણાસરાણ મંત્રિત્વની 2023 વસરમેદ રાજ્ય મૂલ્ય તત્વે પિલિબંધ વાર્તાવ અપી ગેમુરેન સાકચ્છા કલિયુતુ માર્તુકાવા મકનિસા દેયત અપે રટે મે વાર્તાવ ઇદિરિપત વેન્ની 2003 અંક 3 દરન મૂલ્ય કલમનાકરણ વગકીમ પનતે વિધિ વિધાન વલ્ટ અનુવ મે પનત ગેન અવસ્થાવેદી મમ મુદલ અમાત્યાંશે વેડ કરા અગ્રમાત્યતુમા રનિલ વિક્રમસિંહ મેત્તુમા તંત્રિકા કુમારતુંગ મેતનીય તમાય જનાધિપતિવર્યા વસેં હિટી એ વનવિટ 2001 વર્ષે વનવિટ લંકા ઇતિહાસે પલવેની વતાવટ આર્થિક ઋણાગીયકટ આવ ઋણાગીયકટ પત્તુને પ્રથમ વતાવટ 1.4 કિં આર્થિક પસ્સટ ગીએ એ યુગેદી એ અવસ્થા વેનવિટ મે રાજ્ય મૂલ્ય કલમનાકરણે સંપૂર્ણ ગિલીહિલા તિબુણા પાર્લિમેન્ટુએ આયવ્યય એસ્ટિમેન્ટુ ઇદિરિપત કલાટ ඊට පසුව පරිපූර්ණ ඇස්තමේන්තු 28ක් එක අවුරුද්ද තුල ඉදිරිපත් වෙනවා. මුළු අයවැය සම්පූර්ණයෙන් විනාශයට පත් වෙලා තිබුණා. පවත්තගෙන යන්න බැරි ලෙස විනිමය අනුපාතයේ කඩා වැටුණා. ඒ අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ ආචාර්ය පී.බී. ජයසුන්දර, මනෝ තිත්තවෙල සහ ආචාර්ය පී.බී. ජයසුන්දර තමයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ප්‍රධාන ආර්ථික උපදේශකයන් ලෙස හිටි ඒ වනවිට ආර්ථිකයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්පූර්ණයෙන් ගිලිහිලා තිබුණා. ඒ අවස්ථාවේදී අපි ආණ්ඩුව කඩා වැටෙනකොට එස්.බී. සනායක ඇමැතිතුමත් මමත් මහාචාර්ය ජී.එල්.පී.රිස් ඇමැතිතුමලා ඇතුළු මහින්ද විජේසේකර වගේ පිරිසක් ඒ ආණ්ඩුවට මේ රට කරන්න බෑ කියලා අපි පාර්ලිමේන්තුවේ අනිත් පැත්තට ගියා. දොර ආණ්ඩුව විසිරු හරින්න සිද්ධ වුණා. ඒ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩුව හදපු අවස්ථාවේදී මේ මූල්‍ය කළමනාකරණය කිසිසේත්ම මෙලෙසින් කරන්න බෑ කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතා පැහැදිලිව අපිට පෙන්වලා දුන්නා. මේ මිදෙන්න නම් මේ රටේ මූල්‍ය කළමනාකරණ විනයක් හැදෙන්න නම් මේ පාර්ලිමේන්තුවට වෙනම නීතියක් ගේන්න ඕනේ කියලා. ඒ අනුව තමයි 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත ගෙනාවේ. ගරු මන්ත්‍රීවරුනි මේ පනතේ මූලික අරමුණු තුනක් තිබුණා. එකක් තමයි 2006 වන විට රටේ අයවැය පරතරයේ දලදේශීය නිෂ්පාදනයෙන් 5% විය යුතු අතර ඊට පසු කවුරු ආණ්ඩු ආවත් අනිවාර්යයෙන්ම 5%ට වඩා අඩුවෙන් අයවැය පරතරයේ පවත්වාගෙන යා යුතුයි කියන එක නියමයක්. දෙවෙනි නියමය තමයි 2013 වන විට නොපියවා ඇති මුළු ණය ප්‍රමාණය අවුට්ස්ටෑන්ඩින් ටෝටල් ගවර්න්මන්ට් ඩෙට් ප්‍රමාණය වෙන්න ඕනේ දලදේශීය නිෂ්පාදනයේ 60%. ඊට පස්සේ කාගේ ආණ්ඩුවවත් 60%ට වඩා ණය වැඩි කරන්නේ නැතුව පවත්වාගෙන යන්න ඕනේ. 3. රජයේ ණය සඳහා අප වෙනකොට දලදේශීය නිෂ්පාදනයේ 4.5%ට වඩා අප වෙන්න බෑ. මේ නියමයන් 3 අනුව තමයි මේ නියමයන් 3 කරලා ඒව අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට මාස 3 මේ වගේ වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ කියලා නියමය හැදුවා. අවාසනාවට ඒ ඍණාර්ථිකය ධන උනා ධනවැත්ත ගන්න ක්‍රියාමාර්ග නිසා ඒ ආණ්ඩුව නැතුව නැවත වතාවක් ආපහු ජයසුන්දර මහත්තයලාටම බලයට ආවා 2004. ආපු අවස්ථාවේදී නැවත මේ පාර්ලිමේන්තුවටම ඇවිල්ලා කියලා දුන්නා මේ ක්‍රමයට ආණ්ඩු කරන්න බෑ. මේ අයවැය පරතරය පවත්වාගෙන යන්න ගියොත් ඔබතුමාලට මේ ආරක්ෂා නැති අයට ආරක්ෂා දෙන්න බෑ. ආදායම් මාර්ග නැති අයට සමෘද්ධි වැඩි කරලා දෙන්න බෑ. අනිත් ඒවා කරන්න බෑ කියලා මේ උපදේශ දුන්නාම මේ ගරු සභාවම විටින් විට මේ පනත වෙනස් කරලා සම්පූර්ණ මූල්‍ය කළමනාකරණය පිස්සුවක් බවට පත් වුණා. ඒ නිසා මේ ප්‍රශ්නයට හේතු හොයන්න කවුරු හරි තේරින් කාරක සභා හරි මොනව හරි දානවා නම් මේක ඇත්ත හේතු දෙකයි තියෙන්නේ. කිසිම වෙලාවක මේ රට බංකොලොත් වෙන්නේ නැහැ. 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනතේ නියමයන් ඒ ආකාරයෙන් මේ පාර්ලිමේන්තුව ඉස්ස කළා නම් කවදාක්වත් මේ රට බංකොලොත් වෙන්නේ නැහැ. මොකද 60%ට වඩා ණය යන්නේ නැහැ. ණය ගෙවන්න බැරි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. බජට් ඩෙෆිසිට් එක 100ට පහට අඩු නම් දේශීය විදේශීය වශයෙන් අසාමාන්‍ය ලෙස ණය ගන්න වෙන්නේ. ඒ නිසා මූල්‍ය කළමනාකරණ වගකීම් පනත ඉෂ්ට නොකිරීමේ වගකීම් මේකට රට කඩාවැටුණාට වග උත්තරකරුවන්ට දඬුවම් දෙන්න ඕන නම් දඬුවම් දී යුත්තේ මේ පනත වෙනස් කරොත් පාර්ලිමේන්තුවේ සියලු දෙනාට. ඒකයි ඇත්ත. ඊට පස්සේ අදත් මේ අර්බුදයට හේතු ගරු සභාපතිතුමනි තේරීකාරක සභා දාලා හොයන්ට ඕනේ. හේතු දෙකයි. සමස්ත රට ගත්තාම රට අභ්‍යන්තරේ රටේ මූල්‍ය කළමනාකරණයේ අයවැය පරතරය දැරිය නොහැකි ඉහළ මට්ටමක පවත්වාගෙන යාම තමයි එකක්. දේශීය අයවැය පරතරය. ඒ කියන්නේ රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ හිඟය. සහ සමස්ත හිඟය අයවැය පරතරය. ඊළඟට රටින් පිට දෙවෙනි හේතුව තමයි ගෙවුන් ශේෂයේ ගෙවුන් තුලාවේ ජංගම ගිණුමේ හිඟය. රටින් පිට හිඟය. එයින් අදහස් වෙන කරුණු දෙක ඉතරම් මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ රටේ කවුරු ආණ්ඩු කළත් බදුවා බදු නොවන ආකාරයට ලබා ගන්න පුළුවන් ආදායම තමයි මධ්‍යම ආණ්ඩුවේ ආදායම. ඒ ආදායම ගරු සභාපතිතුමනි එදිනෙදා පවත්වාගෙන යාමේදී දැරිය යුතු දරණ වියදමේ ප්‍රතිඵලයේ වියදම දරණ කාලයට ඉතරක් සීමා වෙන නැවත නැවතත් දැරිය යුතු ස්වරූපයේ වියදම් පුනරාවර්තන වියදම් රිකරන්ට් එක්ස්පෙන්ඩිචර් දරන්න ප්‍රමාණවත් නැහැ. මම දෙන්නම් ඉලක්කමක්. දැන් ගිය අවුරුද්දේ ගත්තොත් 2022 රජයේ මුළු ආදායම බිලියන 2013යි. පුනරාවර්තන වියදම් ඒ කියන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පා විශ්‍රාම වැටුප් සමෘද්ධි ඇතුළු අනිකු සානාධාර දීම නම් රාජ්‍ය ණය සඳහා පොලි ගෙවන එක. මේ ටික 3520යි. ආණ්ඩුව සියලුම දෙයින් හූරලා 2013ක් ආදායම හොයාගන්නවා බිලියන. ආණ්ඩුවට බැනලා බදු අය කරනවා කියලා බදු පීඩනය දරන්න බෑ කියලා ඔක්කොම ඒවට අපි කෑ ගහලා හොයාගන්නවා 2013ක්. ඒ 2013න් රාජ්‍ය සේවකයන්ගේ වැටු විශ්‍රාම වැටු පොල්ට බිලියන 1000කට වඩා යනවා. ට්‍රිලියන් එකට වඩා වැඩිය වැටු ගෙවන රටක් ලෝකේ තියෙනවද? මේ ප්‍රමාණය ලබන ආදායමෙන් භාගයක් විතර වැටු පහ විශ්‍රාම වැටු පොල්ට යනවා. ඊට පස්සේ සමෘද්ධියයි ඊළඟට රාජ්‍ය ණය වලට පොලියයි ගෙව්වාම ඒක 3520යි. එතකොට ඒ අවුරුද්දේ එදිනෙදා පවත්වාගෙන යන කෑෂ් ෆ්ලෝ එකේ භාණ්ඩාගාරයට එන එකේ 1507ක් අඩුයි. ඉතින් එතකොට මොකද කරන්නේ? දැන් ආණ්ඩුව තියෙන්නේ ඔබතුමාගේ හරි මගේ හරි විජිතේරත් ගරු මන්ත්‍රීතුමාගේ හරි කාගේ හරි වෙන්න පුළුවන්. ඒ තියෙන ආණ්ඩුවේ 2013 නම් ආදායම එන්නේ 3520ක් එදිනෙදා පවත්වාගෙන යන්න දරන්න ඕන නම් 1507ක් අඩු නම් ඒක මොකද කරන්නේ? ඒක ණයට ගන්නවා. දැන් මේ ටික ඉතරක් ණයට අරන් අරගෙන යන්නේ නැහනේ. පාරවල් පාලං ඇලිකට් වේලි ප්‍රාග්ධන වියදම් දරන්නත් එක්ක කෝටි ප්‍රකෝටි ගණන් ණය ගන්නවා. ණය ගන්න දියන් නැති වෙනකොට සල්ලි අච්චු ගහනවා. අච්චු ගහලා අච්චු ගහලා දීලා තමයි හැමෝගෙම ආණ්ඩුව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක මේ පාර්ලිමේන්තුවට තේරුම් නැති එක තමයි තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. දැන් 2020 රාජ්‍ය අයවැය ජංගම ගිණුම මේ වර්තන ගිණුම හිඟිය බිලියන 1175යි. 2021 1284යි. 2022 1507යි. පහුගිය අවුරුදු ඔක්කොමට ගිහිල්ලා බැලුවත් ඕක තමයි ප්‍රතිඵලය ඉලක්කම් වල. ඊළඟට ගත්තාම ඒ පරතරයේ ප්‍රාථමික ගිණුමේ දැන් දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ගත්තොත් අයවැය පරතරය 10.6% 2021 11.7% 22.2% ඉලක්කම් දෙකේ අයවැය පරතරයක්. ඉතින් 2003 මූල්‍ය කළමනාකරණ වගකීම් පනතෙන් කිව්වේ මේකේ ඒකෙන් භාගයකට තියාගන්න. පහට අඩුවෙන් තියාගන්න. දැන් හැමදාම 10ට වැඩියෙන් තියාගෙන අපි හේතු හොයනවා. හේතුව මෙතන අතේ තියෙනවා. හේතුව තමයි දරන්න බැරි අයවැය හිඟියක් පවත්වාගෙන යෑම. ඊළඟ එක තමයි නිර්යාත ආදායමයි ආයාත වියදමයි අතර වෙනස. අපි බඩු තේ රබර් පොල් මැණික් අනික් ඒවා පිටරට යවලා උපදවන ආදායම අවුරුද්දට බිලියන 13යි. අපි සහල් පිටි සීනි වැනි පරිභෝජන භාණ්ඩ පෝර රසායනික ද්‍රව්‍ය ඛනිජ තෙල් වැනි අන්තර් භාණ්ඩ යන්ත්‍ර සූත්‍ර උපකරණ වැනි ආයෝජන භාණ්ඩ ආයාත කරන්න යනවා බිලියන 18ක්. ඉතින් එක්ස්පෝට් කරලා 13ක් හොයනවා. අපිට ඕනේ ටික ගෙන්න ගන්න 18ක් වියදම් කරනවා. මදි පහක්. ඇමරිකාන් ඩොලර් බිලියන 5ක් මදි. ඔව්.
ඔව්. ඔගර් විමල්ලා සමන්තුමා.
රසන අරුඩ මන්ත්‍රීතුමනි මේ අද සාකච්ඡාවට ගෙනින්නේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරපු යෝජනාවක්. සභාවේ ඝනපූර්ණේ නැහැ. කරුණාකරලා ඝනපූර්ණේ ගන්න කියලා මම ඉල්ලා සිටිනවා.
ඔදේ කිව්ව ඝනපූර්ණේ ඉල්ලනවා කියලා නේ. ඒ අනුව සීනුව නාද කරන්න.
සීනුව නාද කරන්න. හරි ඝනපූර්ණේ සම්පූර්ණයි. අපේ බන්දුල ගුණන්ද අමාත්‍යතුමා නැවතත් ඔබතුමායි කතා
කරු කතානායක ගරු මුලසන අරුණ මන්ත්‍රීතුමනි මම සඳහන් කරමි හිටියේ අපේ රටේ මේ ආර්ථික අර්බුදයේ ප්‍රධාන හේතු දෙකයි. එකක් රාජ්‍ය අයවැයේ හිඟය අයවැය පරතරය, දෙක ගෙවුන් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය. මේ හිඟියන් දෙක නිසා ඇති වෙලා තියෙන අර්බුදයේ තුල අපිට විකල්පයක් ලෙස මේ රටට කරන්න පුළුවන් විසඳුම් මාර්ග තියෙන්නේ හතරයි. එකක් රජයේ ආදායම, රජයේ ආදායම හැකිතාක් වැඩි කර ගැනීම. සාමාන්‍යයෙන් ලෝකයේ සෑම දියුණු රටකම වගේ රජයේ ආදායම දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් 20%ට වඩා වැඩි ප්‍රමාණයට තිබෙනවා. අපේ බොහෝ කාලවල 1977 විවෘත ආර්ථිකය ආරම්භ කරපු මුල් යෝගයේදී රජයේ ආදායම 28%-30% දක්වත් වැඩි වෙලා තියෙනවා. ඒක නිසා රජයේ ආදායම දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 20% ඉක්මෝලා වැඩි කරන්නට වෙනවා. වියදම දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 15% දක්වාවත් අඩු කරගන්න වෙනවා. ඒ තුලින් තමයි අයවැය පරතරයේ 5% මට්ටමක පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ අපනයන ප්‍රමාණය දෙගුණ කළා. අලුත් විකල්ප ක්‍රම නැතුව මේ රටට විශාල විනිමය තල්ලුවක් දෙන්නේ නැතුව මේ රටේ අද පවතින වර්තමාන විනිමය අර්බුදය, විනිමය අනුපාතය, ගෙවුන් ශේෂ අර්බුදය විසඳගන්න බෑ. ඒ සඳහා මට දැනෙන ලෙස තිබෙන එකම ක්‍රමය තමයි ඉතා විශාල මහා පරිමාණික විදේශ ආයෝජනයක් රට ඇතුළට ලැබෙන්න ඕනේ. මේ තිබෙන ජාත්‍යන්තර හිඟිය ඩොලර් හිඟිය පියවා ගැනීම සඳහා ඒක ඉතා විශාල අර්බුදයක් මක් නිසා දෙයක්
ඔබතුමාට කියන්න තියෙන ණය ප්‍රමාණය විනාඩි දෙකක් කාලයක්
බිලියන 32කින් ඉදිරි අවුරුදු 5 තුනදී ගෙවන්න පුළුවන් වෙන්නේ 37% මේ ගෙවිය යුතු කල්පිරණ ණය වලින් ගෙවන්න පුළුවන්. 51% ගෙවන්න තියෙනවා තව අවුරුදු 20ක් යනකම්. අවුරුදු 20කටත් පස්සේ ගෙවන්න තියෙනවා 12%. ඒ නිසා මේ ණය අර්බුදයේ තුල අපිට මේ මිදෙන්න නම් අලුත් විකල්ප මාවතකට මේ ගරු සභාවේ ප්‍රබුද්ධ සංවාදයක් ඇති වෙන්න ඕනේ. දේශපාලන නොවන ආර්ථිකමය සංවාදයක්. මේ ආර්ථිකයේ ඉලක්කම් වලට මොකද්ද තියෙන උත්තරේ? ඉලක්කම් උත්තරයක් නැතුව කවුරු හරි කෙනෙක් හුදු දේශපාලන සටන් පාඨයක් කියනවා නම් කාට හරි දෙයක් රටවනවා නම් ඒකට එයාට ආණ්ඩු කරන්න බෑ. වෙන දෙයක් කරන්න පුළුවන් වෙන්න පුළුවන්, ආණ්ඩුව කරන්න බෑ. මොකද අපි නිශ්චිත දිනවලදී අනිවාර්යයෙන්ම ගෙවිය යුතු වෙන දැන් සවරින් බොන්ඩ් වගේ එකක් තාම ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ අවසන් නැහැ. මේ අමාරු කට්ටෙන් රට මුදා ගැනීම පමණයි කරලා තියෙන්නේ. ඒක නිසා 2030 යනකොනොත් දැන් අපි ඉන්නේ 2023, අවසාන සවරින් බොන්ඩ් එක කල්පිරෙන්නේ 2030 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1500ක්. ඒ නිසා කාගේ ආණ්ඩුව තිබුණත් 2030 වන විට මේ ණය අර්බුදයෙන් බේරෙන්නත් බෑ. ඒ නිසා අපි පාර්ලිමේන්තු වශයෙන් රටක් වශයෙන් අලුත් පරණ සම්ප්‍රදායික ක්‍රමවේදයෙන් බැහැරව අලුත් ක්‍රමවේදය සඳහා අනුගත විය යුතු වෙනවා. රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩලවල තිබෙන දරුණු අලාභයේ වළක්වා ගැනීම සඳහා දැන් ප්‍රතිපත්තිමය තීන්දුවක් අරන් තියෙනවා. පිරිවැය පිළිඹු වෙන ආකාරයේ මිල ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න. කොස් රිෆ්ලෙක්ටිව් ප්‍රයිස් ෆෝමියුලා
කියලා
ගෑස් වල, කණිජ තෙල් හොල මිල, පොහොරවල මේ මිල, වෙළඳපොලේ පවතින පිරිවැය අනුව ගණනය කරන මිලක් බවට මිල ප්‍රතිපත්තිය පරිවර්තනය කරගන්න ඕනේ. දැනට රජය බදු වැඩි කිරීම, වියදම් කපා ඇරීම්, අපන ආනයන සීමා කිරීම් යනාදිය තුළ තාවකාලික වශයෙන් ලබාගෙන තියෙන මේ ජයග්‍රහණය ආරක්ෂා කර ගැනීම සඳහා මීට වඩා වැඩි වේගයකින් ආර්ථිකමය වශයෙන් ප්‍රබුද්ධ සංවාද මණ්ඩපයක් බවට මේ ගරු සභාව පරිවර්තනය කරගන්න කියන අදහස සඳහන් කරමින් මගේ වචන කීපය අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු මහත්මයාට. මිලට ගරු වීතේරත් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 5ක් කාලයක් ලැබෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දිගින් දිගටම මතු කරා ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ ආර්ථිකය හැකිලිලා සංකෝචන වෙලා කියලා. ඒක ඉතා පැහැදිලිව මේ වසර මැද මූල්‍ය වාර්තාවෙන් උප් වෙනවා. ඉතා පැහැදිලිව මේ මූල්‍ය වාර්තාවේ කියනවා ගිය අවුරුද්දේ පළවෙනි කාර්තුවේ ආර්ථිකය ඍණ 4.4%කින් සංකෝචනය වුණා කියලා. මේ අවුරුද්දේ පළවෙනි කාර්තුවේ 11.5%කින් අපේ රටේ ආර්ථිකය සංකෝචනය වුණා කියලා මුදල් අමාත්‍යාංශම නිකුත් කරපු වසර මැද මූල්‍ය වාර්තාව ඉතා පැහැදිලිව කියනවා. ඇස්තමේන්තු 2023 ඇස්තමේන්තු ගත ආදායමෙන් ඇත්තටම මේ වෙනකොට ජූනි මාස වෙනකොට පළවෙනි මාස 6 වෙනකොට හොයාගෙන තියෙන්නේ 11.1%. මාස 6ක් ගෙවිලත්
අපේක්ෂිත ඇස්තමේන්තු ආදායමෙන් උපය ගන්න පුළුවන් වෙලා තියෙන්නේ 111යි. ඉතින් එහෙමනම් ඉතුරු මාස 6දී කවර කතාවද කියන එක ඕන පොඩි ළමයෙකුට තේරෙනවා. මේකෙන් අපේක්ෂිත ආදායම උපයන්නේ නැහැ කියන එක මේ වார்த்தාවෙන් ඉතා පැහැදිලිව තහවුරු වෙලා තියෙනවා. මේකට ප්‍රධාන හේතුව තමයි ගණිතමය විද්‍යාව පෙන්වුවට අපේ රටේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කළා නැහැ. දලදේශීය නිෂ්පාදිතය පළවෙනි කාර්තුවේදී බිලියන 405කින් අඩු වෙලා තියෙනවා. ඒ වඩා වැඩියෙන්ම කඩන් වැටලා තියෙන කර්මාන්ත ශේත්‍රය. ඉදිකිරීම් කර්මාන්තේ මුළුමනින්ම නතර වෙලා ඒ 123කින් කර්මාන්ත කඩන් වැටලා තියෙනවා. ආණ්ඩුව අපේක්ෂා කර බදු ආදායම මේ අවුරුද්ද අවසන් වෙනකොට රුපියල් බිලියන 3130ක් උපයන්න කියලා. නමුත් ජූනි මාසේ වෙනකොට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායමත් අනිකුත් ආදායමත් එකතු කරාම හොයාගෙන තියෙන බිලියන 741යි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් තමයි බිලියන 697ක් හොයාගෙන තියෙන්නේ. මේ ආදායම් වැඩි කරන්න ජනතාව මත බදු ගැහුවා. කෝපරේට් ටැක්ස් එක වැඩි කරා, වැට් එක වැඩි කරා, පේ ටැක්ස් වැඩි කරා, ඊළඟට සිගරට් බීඩි අරක්කු සඳහා බදු වැඩි කරා. නමුත් කොච්චර බදු වැඩි කරත් සුරාබ දෙපාර්තමේන්තුව පැහැදිලිව කියනවා බදු ආදායම් වැඩි කළා නැහැ, වැඩි වෙලා නැහැ, බදු ආදායම් අඩු නැහැ. සාමාන්‍ය බීඩියක් වුණ බීඩි කොලයක් ඔතන ඒ සාමා විශේෂයෙන්ම කෑගල්ල ගම්පහ දිස්ත්‍රික්කේ මේ ගම්වල ඉන්න කාන්තාව තමන්ගේ ගෙදර ඉඳලා බීඩියක් ඔතනකොට ඒකෙන් කීයක් කරවා ගන්නවා. අද සුරාබ දෙපාර්තමේන්තුව නිලධාරී ගිහිල්ලා ගෙවල් වලට ගිහිල්ලා බලපෑම් කරලා ඒ අයව අත්තරම් කොට ගන්න නීතිය ක්‍රියාත්මක කරන්න ලෑස්ති වෙනවා. මේ රුපියල් දෙකක් බද්ද ගහලා ඒකේ පීඩණය මේ ගම්වල ස්වයං රැකියාවක් කරලා ජීවත් වෙන සාමාන්‍ය ජනතාව මත පටවලා තියෙනවා. හැබැයි ඔබතුමන්ලා මහා පරිමාණයේ බදු එකතු කරන්නේ නැහැ. මම ඉතා පැහැදිලිව මීට කලිනුත් පෙන්නුවා කෝටි 622ක් බදු ගෙවලා නැහැ ප්‍රධාන මත්පැන් නිෂ්පාදන ආයතන කීපයක්. ඒ ප්‍රධානටම ඉන්නේ වෙන මොකක්වත් නෙමෙයි මෙන්ඩිස් කම්පැනි. බිලියන කෝටි 622කින් 341ක්ම ගෙවලා නැත්තේ මෙන්ඩිස් කම්පැනි. ඉතින් මේ බදු ආදායම් වැඩි කරගන්න ඉතා පහසුවෙන් පුළුවන්කම තියෙද්දී අර පුංචි මිනිහ මත බීඩියට රුපියල් දෙකක් ගහලා බීඩි කොතයක් ඔතන අර අහිංසක කාන්තාවන් මත තෙරපු මැති කළා තියෙනවා. නමුත් මේ වගේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ බදු අය කරන්නේ නැහැ. අද මේ වෙනුවට ස්ටිකර් එකක් හඳුන්වලා දුන්නා බදු ආදායම් වැඩි කරන්න, මේ ව්‍යාජ විදිහට මත්පැන් විකිණීම නතර කරන්න. නමුත් අපි කවුරුත් දන්න දේ තමයි මේක කෝප් කමිටුවත් සාකච්ඡා වුණා ව්‍යාජ ස්ටිකර් පාවිච්චි කරලා අද මත්පැන් අලෙවි කරනවා. ඒකෙත් ප්‍රධාන තැනටම ඉන්නේ මෙන්ඩිස් කම්පැනි. මෙන්ඩිස් සමාගම තමයි මේ මම ළඟ තියෙන්නේ ව්‍යාජ ස්ටිකර් එක සහ ඔරිජිනල් ස්ටිකර් එක. ඒතර මේ ව්‍යාජ ස්ටිකර් එක සහිත මෙන්ඩිස් සමාගම නිෂ්පාදන අද වෙළඳපළේ බහුලව තියෙනවා. මේකට කරන්න තියෙන්නේ මොකද්ද? සුරාබ දෙපාර්තමේන්තුව නිලධාරියයි මේ ස්ටිකර් එක හඳුනලා දීපු ඉන්දියානු කම්පැනියයි එහි නිලධාරියෙකුයි සුරාබ නිලධාරියෙකුයි ගෙනල්ලා මේ පරීක්ෂණය සඳහා යවන එක. මේ වෙළඳපළේ මේවා විකුණන ආයතන තියෙනවා, ඒ මත්පැන්හල් තියෙනවා, ඒ වගේම නිෂ්පාදන ආයතන තියෙනවා. හරි සරලව ඒ නිෂ්ටිකර් එක නිෂ්පාදනය කරලා බෙදාහැරපු ලංකාවට ගෙන්නපු ඒ ඉන්දියානු සමාගමයි යම් නිලධාරියෙකුයි සුරාබ දෙපාර්තමේන්තු නිලධාරියෙකුයි මේ සඳහා යෙදෙව්වා නම් ඉතාම පහසුවෙන් මේ ව්‍යාජ ස්ටිකර් එක පාවිච්චි කරන නිෂ්පාදන අත්අඩංගුවට ගන්න පුළුවන්, ඒවත් තහනම් කරන්න පුළුවන්. නමුත් ආණ්ඩුව එක කරන්නේ නැහැ. සුරාබ දෙපාර්තමේන්තු නිලධාරි කියනවා සිංගප්පූරුවෙන් මේක කැඳවන්නු කියලා. පට්ටපල් බොරු. සිංගප්පූරුවෙන් කැඳවන්න දෙයක් නැහැ. අදාළ සමාගම මේ ස්ටිකර් එක නිකුත් කරලා තියෙනවා නම් ඒ අපි ඒ ඇත්ත එක්ක ගිවිසුම් ගත වෙලා තියෙනවා. ඒ සමාගමේ වගකීමක් තමයි වෙනත් ව්‍යාජ ස්ටිකර් එකක් නිෂ්පාදනය කරන්න බැරි විදිහට ඒ කටයුත්ත අවසන් කරන එක. නමුත් අද අසමත් වෙලා තියෙනවා ඉන්දියානු සමාගම ඒ කාර්යභාරය හරියාකාරව ඉටු කරන්න. එහෙමනම් බැඳීමක් තියෙනවා රජයක් විදිහට, මුදල් අමාත්‍යාංශය විදිහට පැහැදිලිව නියෝගයක් දෙන්න ඕනි ඉන්දියානු සමාගමේ නිලධාරීන්ට වහම ඇවිල්ලා මේ ව්‍යාජ ස්ටිකර් එක නවත්තන්න කියලා. ඒකට කරන්න තියෙන්නේ පුංචි සරල වැඩක්. සිංගප්පූරුවෙන් ගෙන්නන්න දෙයක් නැහැ. ඒතර අපිට මහා පරිමාණ වශයෙන් හොයාගන්න තියෙන බදු ආදායම් අපි අතහැරලා දාලා අර කියන අර්ජුන ඇලෝසියස් ලගේ මෙන්ඩිස් කම්පැනියට මේ වගේ ව්‍යාජ ස්ටිකර් පාවිච්චි කරලා
මුදල්
කාලය දීලා මේ අහිංසක දුප්පත් ස්වයං රැකියාවක් කරන බීඩි කොලයක් උතාගන්න ඔතලා ජීවත් වෙන අයට දඩ බදු ගහලා ඒ අය මත මේ පීඩනය පටවන එක තමයි ආණ්ඩුව මේ කරලා තියෙන නිසා මේකෙන් පැහැදිලි වෙනවා ආණ්ඩුව තවමත් අනුගමනය කරන්නේ අර ධනකුවේරයන්ට අවස්ථා ලබා දෙනවා, චාන්ස් ලබා දෙනවා, දුප්පත් මිනිහ මත වැඩබදු ගහනවා, සියලු බදු ගහනවා, දුප්පත් මිනිහව පාගනවා. මේක මේ මාස 6න් අද ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා මේ විදිහට මේ ආර්ථික ඉස්සරහට යන්න බැහැයි කියන එක තහවුරු වෙනවයි කියන එක ප්‍රකාශ කරමින් මානතර වෙනවා.
ඉස්සරිගර මන්තුමනේ මීළඟට ගරු පේමනස්සේ දුරුවත් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් ලැබෙනවා.
ස්තුතියි. ගරු සභාපතිතුමනි විනාඩි 15ක් කපාට හත වෙලා දෙනවා. කොමුණත් මම හිතන්නේ ආණ්ඩුවට මේ විදිහට ඉස්සරහට යන්න බැරි නම් කළ යුත්තේ මේ ආණ්ඩුව යන ගමනට කකුල් මාට්ටු නොදමා මේ ආණ්ඩුව වැටෙන ප්‍රථම මොහොතේදී බලය උකහා ගැනීමයි. ඒක නිපක්ෂී අරමුණ. හැබැයි ආණ්ඩුව කරන වැඩපිළිවෙලට දිගින් දිගටම විපක්ෂය අකුල් එලෙමින් සිටිනවා. අපි දන්නවා මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාවලිය තුළ අද අධිකරණවලට ගිහිල්ලා අධිකරණවලින් හරි කමන්නේ මේ ක්‍රියාවලිය ආර්ථික ක්‍රියාවලිය මිනිස්සුන්ට සාමාන්‍ය එදිනෙදා ජීවත්වීමේ හැකියාව සාක්ෂාත් කරන ක්‍රියාවලිය කකුල් මාට්ටු දාලා කකුලෙන් ඇදලා අතින් ඇදලා වට්ටන්න තමයි උත්සාහ කරන්නේ. දැන් ඔය කියන විදිහට මේ ආණ්ඩුවේ ක්‍රියාවලිය ජනතාවට සහනයක් දෙන්නේ නැත්නම් ජනතාවත් එක යන්නේ නැත්නම් විපක්ෂයට කලබල වෙන්න දෙයක් නැහැ. හැබැයි එහෙම නෙමෙයි, කවුරුත් දන්නවා අද තව මාස 6ක් ගියාම මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වුණාම මේ ආණ්ඩුව ජනතාවට මේ රටට අවශ්‍ය සේසල සරසන පෞගේ කාලේ තිබ්බ තත්ත්වයක බැලුවාම අද මේ රට යම්තා දුරකට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. යම්තා දුරට ඉස්සරහට යනවා. හැබැයි මේ ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය සිද්ධ කරලා සාර්ථක වුණොත් එහෙම විපක්ෂයට ඔය කියන විදිහට බලය ලබා ගැනීමේ අරමුණ ඉතාමත් ඉක්මනින් සාක්ෂාත් කරගන්න බැරි නිසා තමයි අද කොහොම හරි උත්සාහ කරනවා නඩු දාලා හරි කමක් නැහැ. මේ පාර්ලිමේන්තුවේ තියෙන බලය, පාර්ලිමේන්තුවේ තියෙන මූල්‍ය පාලනය, ඒ බලය තමන්ගේ බලය තමන් නැති කරගෙන අයි කමක් නැහැ. ආණ්ඩුව අමාරු වෙලා අමාරු දාලා ජනතාව අමාරු දාලා බලය ගන්න පුළුවන්. කරු සභාපතිතුමනි, මේ දේශපාලනය කරන ක්‍රියා වෙලාවක් නෙමෙයි. දේශපාලන කරන ක්‍රියා වෙලාවල් තියෙනවා. හැබැයි මේ රට නිදහසෙන් පස්සේ අද වෙනකොට ධර්මතුම ආර්ථික අර්බුදයකට මුණ පාලා තියෙන වෙලාවක අපි කවුරු දේශපාලනය කරලා හරියන්නේ නැහැ. අපේ දේශපාල අරමුණු සාක්ෂාත් කරගන්න උත්සාහ කරලා හරියන්නේ නැහැ. අපි බලන්න ඕනේ මේ රට කොහොමද අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්නේ. අපි බොහෝ වෙලාවට කරන සභාපතිතුමලා විශ්වාස කරන් ඉන්නේ දිගෙන් දිගටම අපේ මුතුන් මිත්තෝ, ආදි මුතුන් මිත්තෝ, අපේ ආච්චිලා සීයලා විශ්වාස කරපු දේවල් ගැන තමයි අපි බොහොම උජාරුවෙන් බලන් ඉන්නේ. ඒ ආච්චිලා සීයලා දෙමාපියෝ වැරදි කරත් අපි ඒ වැරද්ද විවේචනය කරන්න අපි පෙළඹෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තාම ජාතික නැෂනලිසම් ප්‍රොජෙක්ට් එක, ජාතිකත්වයේ ඉහළ නැංගීමේ ක්‍රියාවලිය, අපි ඔක්කොම ඔබතුමා මම අපි ඔක්කොම ඒ වාමාංශික දේශපාලන ක්‍රියාවලිය තුළ අපි හැමදාම ජාතිකත්වයේ තමයි, ජාතික ආර්ථිකයක් තමයි අපි හැමදාම විශ්වාස කළේ. අපි හැමදාම විශ්වාස කළේ අපේ දේවල් හැම දෙයක්ම ආණ්ඩුවේ ආයතන හැම දෙයකටම අත ගාලා සියල්ලම ආණ්ඩුව විසින්ම නිර්මාණය කළ යුතු කියලා අපි විශ්වාස කරේ. හැබැයි අපි කවුරුත් දන්නවා ඒ ක්‍රියාවලිය අද වෙනකොට අසාර්ථක බවට පේනවා. අපි හිතනවා රාජ්‍ය මැදිහත් වීම කළ යුත්තේ මේ සියල්ලම රෙගුලේටරි බෝඩ් එකක් හැටියට මේ නිරීක්ෂණය කරන්න විතරයි කියලා අපි කවුරුත් පිළිගන්නේ. ආණ්ඩුවට අවශ්‍ය අනවශ්‍ය හැම දෙයකට මත දාන්න ගිහිල්ලා සමහර අවස්ථා වල බිලියන ගණන් අහිංසක මිනිසුන්ගේ බදු මුදල් අපි නාස්ති කරලා දින කියන කාර්යය අපි පැහැදිලිව කියන්නේ. දැන් අපි ගත්තොත් එහෙම වතු ආර්ථිකය ගත්තහම අද වෙනකොට අපි ඒ කාලේ කතා කරේ වතු ජනසතු කරන්න. එමතන අපි හිතුවේ උදාර ලෙස අපි හිතුවේ නෑ මේක අපි ජනසතු කරාම වඩා සුදුසුයි කියලා. නමුත් අද වෙනකොට ඒ සියල්ල අද වෙනකොට අපිට පැහැදිලිව පේන්න දෙනවා ඒ සියල්ල අද යථාර්ථයක් බවට පත් වෙලා නැහැ. අපි එහෙම බැලුවාම අපිට වෙනස් වෙන්න වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි 1961 කින් අපි තෙල් ජනසතු කරා. කර සභාපතිතුමා දා තෙල් සංස්ථාවේ සේවකයෝ ගණන කීයද? 573ක්. අද තෙල් සංස්ථාවේ ඉන්න සේවකයෝ 8000කට වැඩිය. එතකොට අපි කොහොමද ආදායම ලබලා 8000කට පඩි කියලා කොහොමද අපි ආදායමක් ලබන්නේ? නමුත් අපි මේ දිගින් දිගටම අපිට සිද්ධ වෙලා තියෙනවා මේ කින ක්‍රියාවලිය තුළ නිවැරදි කළමනාකාරීත්වයක් නොමැතිවීම තුළ අපි තෙල් ජනසතු කරත් අද වෙනකොට අපිට තෙල් සමාගම් තුළ අපිට තෙල් තුළ අපිට සිද්ධ වෙලා තියෙනවා.
ඔබතුමාට තව විනාඩි දෙකක් කාලය.
සවතු විනාඩි 7ක් ගියේ නෑනේ.
විනාඩි දෙකක් කාලය තියෙනවා. විනාඩි 5ක් ගියා.
විනාඩි 5ක් ගිහලා මේක පුදු ඔරලොසුවන්නේ. මේකලං එනිසා කරු සභාපතිතුමනි, මං හිතන්නේ මේකනම් පුදු මාෆියාව. සභාපතිතුමනි මේ කාරණත් එක බැලුවාම අද සමහර වෙලාවට අපිට පේන්න තියෙනවා සමහර මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් පවා අද සමහර උත්සාහ කරනවා මේ මාධ්‍ය ආයතන ප්‍රධානී දේශපාලනය කරන්න කමක් නැහැ. අපි දන්නා බොහොම සාධාරණ දේශපාලනය කරන්න දේශපාලට එන සමහර මාධ්‍ය ආයතන වල වැඩ කරපු ඉතාමත් වැදගත් දේශපාලඥයෝ මේ රටේ බිහි වෙලා අදරත් ඉන්නෝ මේ පාර්ලිමේන්තුව තුල. හැබැයි සමහර දේශපාලන දේශපාලකරණ වඩා ගිහිල්ලා අහිංසක මිනිස්සුන්ගේ ගෙවල් ගිනි තියන්න, අහිංසක මිනිස්සුන්ගේ ජීවිත නැති කරන්න, අහිංසක මිනිස්සුන්ගේ දේපල හානි කරන්න මාධ්‍ය ආයතන මුල් තැන අරන් කටයුතු කරනවා. ඒ මාධ්‍ය ආයතන අය හිතන් ඉන්නෝ නම් මේ රටේ ජනතාවගේ ෆ්‍රීකවන්සි මේ තමන්ගේ බූදල් කියලා හිතන් ඉන්නවා නම් ඒක නේ අපිට විශේෂයෙන්ම යම් ආකාරයට බලන්න සිද්ධ වෙනවා. සමහර අවස්ථාවල මේගොල්ලෝ තීන්දුව తీර ගන්නේ මහරජවරු වගේ. ඒ ආයතනයක් මාව පෙන්වන්නේ නැහැ, අනිත් ආයතනෙත් පෙන්වන්නේ නැද්ද අතරපත් කරන්නේ පමන්ත්‍රිතුමා ඉන්න. ඒ නිසා විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා. අපි කවුරුත් දන්නවා අපි පැහැදිලිව මේ ජනතාවට අයිති ෆ්‍රීකවන්සි, ජනතාවට අයිති දේවල් මේ විදිහට තනි අයකට බූදලයක් ලෙස පාවිච්චි කරන්න විද්‍යාත්මක විදියක් නැහැ. විශේෂයෙන්ම මෙරට දේපල ජීවිත හානිකර තත්ත්වයට නැවත අරගල ඇති කරන්න එයාට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන් මේ වගේ කාලවල තුල මේ අපිට කවදාකවත් මේ විදියට අමාරු කාලයක් ජීවිත අපි දැකලා නැහැ. ඉතින් එහෙම බැලුවාම අපි විශේෂයෙන්ම හිතන්න ඕනේ මේ තත්ත්වය තුල අපි කටයුතු කරන විශේෂයෙන් අපි කල්පනාකාරී. සමහර ලාවට දේශපාලන උමනා එපාකම් දේශපාලඥයන්ට තියෙන්න පුළුවන්. අපි විවේචනය කරාට අපි විරුද්ධ පක්ෂය තුල අපිට ගැටලුවක් නැහැ. හැබැයි මේ මාධ්‍ය ආයතනවල නාමයෙන් ජනතාවට සත්‍ය වසනවා කියන නාමයෙන් මෙරටේ ප්‍රචණ්ඩත්වයේ පතුරවනවා නම්, මෙරටේ මිනිස්සුන්ගේ ගෙවල් පුච්චන්න උල්පන්දම් දෙනවා නම්, මෙරටේ අහිංසක මිනිස්සුන්ව මරන්න උල්පන්දම් දෙනවා නම්,
මේ ජනාධිපතිතුමායි ගෙදර ගිහින්
මේ අයට මේ සම්බන්ධයෙන් අපි පැහැදිලිවම කියන්න ඕනේ මේ අයට නීති ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ අයට නීති ක්‍රියාත්මක කරන්න ඕනේ. ඉතින් ඒසදා ඒව සම්බන්ධයෙන් අපි මේ ආයතන ලොකුද පොඩිද කියන කාර්යය නෙමෙයි. ඒ නිසා පැහැදිලිව අපි විශ්වාස කරනවා මේ ණය ප්‍රතිවෝධ කිරීම ක්‍රියාවලිය තුළ මේ රටේ ආර්ථිකය ගොඩනංවන්න, ආර්ථිකය යටතේ ඉදිරියට යන්න අපි ඔක්කොම පක්ෂ විපක්ෂ ભેදයක් බලන්න තු ඉස්සරහට යන්න ඕනේ. විශේෂයෙන්ම අපි දන්නවා මේ කුඹුරු වගාව ගත්තාම, අපේ රටේ හාල් ගත්තාම කරු සභාපතිතුමා මේක කන්න පුළුවන් අපේ රටේ මිනිසුන්ටයි තියෝපයට විතරයි. අපේ රටේ හාල් පිටරටවල අපිට සල්ලි අම්ම කරන්න බෑ. ඉතින් සමහර ලාවට අපේ ගොවියෝ විශාල වශයෙන් හසරන වෙනවා. අපේ මාකට් එකට හාල් නිපදවල ඒකේ ලාභ ලබන්න බෑ. මේ අහිංසක මිනිසුන් මේ කුඹුරු පනත සංශෝධනය කළා මේ රටේ මිනිසුන්ට මේ කුඹුරු වල වෙන මොනවා හරි වගා කරන අවස්ථාව ලබා දෙන්න ඕනේ. ඉතින් මේවා වෙනස් කරන්න ඕනේ. ඒ නිසා මේ විදිහට නව්‍ය විදිහට හිතන්න ඕනේ. වෙනස් විදිහට හිතන්න ඕනේ. වෙනස් විදිහට හිතන්න තුල අපිට ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ දැන් බොහොමයක් අපි දන්නවා පෞගිය කාලේ දැන් බැඩි බෝඩ් එක ගැන කතා කරනවා. බිලියන 800ක් සමහර අවුරුදු වල වැය කරලා එක සතපහක් ආපහු රජයට ලැබිලා නැහැ. දැන් බොහොමයක් දෙනෙක් මේ රාජ්‍ය ආයතන විකුණුව ගැන කතා කරනවා. ලාභ ලබන රාජ්‍ය ආයතන කියලා කියනවා. ලාභ ලබනවා කියන්න පුළුවන්ද? අපි 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 පාර්ලිමේන්තුවේ නීතියක් කියනවා. මොනවා හරි සමාගමක් තියෙනවා නම් ඒකට ඒකාධිකාරයක් අපි රජෙන් අපි පාර්ලිමේන්තුවෙන් බී කරලා ඒ ආයතනයේ තියෙන බිස්නස් ටික ඔක්කොම දෙන්න කියනවා. ඉතින් ඒක නිවැරදි ලාභ ලැබීමක්ද? දැන් හිතමුකෝ අපි බැංකුවක් ගත්ත කිව්ව, රක්ෂණ සමාගමක් ගත්ත කිව්ව, ටෙලිකොම් සමාගමක් ගත්ත කිව්වකෝ. අපි කියන ලාභ ලබනවා කියලා. හැබැයි ලාභ ලබන්නේ කොහොමද? අපි මේ නීතියක් හදලා කියනවා සියලුම රාජ්‍ය ආයතන වල තියෙන බිස්නස්
එක
ඒ ආයතන වලට යවන්න ඕනේ කියලා. ඒ නිසා මේ පුරුදු පරිදි පරණ විදියට දැන් සමහර ලාට අපේ දේශපාලන නායකයොත් අපේත් එක ඉඳලා අපෙන් වෙන් වෙලා ගිය සමහර නායකයෝ අද මේ අහිංසක මිනිසුන්ගේ ලේ උඩු කරන්න කතා කරනවා, මේ පෞද්ගලීකරණය කරන්න යනවා, මේ රාජ්‍ය ලාභ ලබන ආයතන පෞද්ගලීකරණය කරනවා කියලා කරුණාකරලා මම සභාපතිතුමා කියනවා මේ අර පරණ පුරුදු විදියට හිතන්න ගියොත් අපි අමාඩු වැටෙනවා. පර්ණ රාමුවෙන් මිදිලා ඇත්ත தත්ත්වෙ මූණ දීලා දැන් රජයට හැම එකටම මැදිහත් වෙන්න කියලා ලාභ ලබන්නේ නැත්තම් ඒක කොහෙන්ද මේ සල්ලි ගෙවන්නේ? ඒ යන්නේ මේ අහිංසක මිනිස්සුන්ගේ ලූලු කිලෝ එක, රතු ලූලු කිලෝ එක, අල කිලෝ එක, පරිප්පු කිලෝ එක බදු මුදල් වලින් තමයි ගෙවන්නේ. මොකද අපි කිතරකින් ගේනවද? ඔය පෞද්ගලීකරණය කරන්න එපා කියන වාමාංශික ඔය කියන නායකයන් ගෙවල් වලින් ගෙවන්නේ නැහැ. අහිංසක මිනිසුන්ගේ මුදල් තමයි කියවන්නේ. ඉතින් බදු මුදල්
දෙනවා.
ඉතින් කොහොමද මේ පරතරය අයවැය පරතරය දිගින් දිගටම වැඩි වෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ වෙනස් විදිහට හිතලා වෙනස් විදිහට කල්පනා කරන්න ඕනේ. හැබැයි පුද්ගලීකරණය කරනවා කියන එකට අපි මේ සහයෝගය දෙන්නේ ඒක බොහොම විනිවිදභාවයකින් වෙන්න ඕනේ සභාපතිතුමා. රක්ෂණ සමාගම විකල්පුව අර පරණ කාලේට පර්ච් එක රුපියල් 6000ට ගුරන්න අපි මේ උඩගෙඩි දෙනවා නෙමෙයි. නමුත් ඕනම ආයතනයක් මේ රටේ ෂෙයා ට්‍රාන්ස් එකක් කරලා යම් ආකාරයෙන් නව තාක්ෂණය ගනලා රටේ දියුණු
කරන්න
අපි කරනවා නම් ඒ සඳහා පාරදුෂ්‍ය ක්‍රියාවලියක් ගේන්න ඕනේ. ඒ නිසා අවසාන වශයෙන් කරු සභාපතිතුමා ඔන්න දැන් තමයි ඔබතුමා මගේ විනාඩිය අත හරියට දුන්නේ. සභාපතිතුමා මම මේ කාර්යය කියලා අවසන් කරනවා. කරු සභාපතිතුමා මේ ඇති වෙලා තියෙන්නේ සාමාන්‍ය සාම්ප්‍රදායික ක්‍රමවේදින බල්ල හිතන පතන කාලරාමුවක් නෙමෙයි. අපි ආණ්ඩුවක් හැටියට අපි සතුරු වෙනවා මේ තිබ්බ තත්ත්වෙන් අද ගෙනාවක් විතරද කියලා. හැබැයි අපිට යන්න තියෙන දුර ඊටමත් වැඩි. අපි දැක්ක පහුගිය කාලේ කොහොමද විදුලිය පොඩ්ඩක් එහෙම එනකොට විදුලිය කැපෙන දින ඉඳ ප්‍රස්තාව වැඩි. පොඩ්ඩක් එහෙම එනකොට ගොවීන්ට වතුර ටික දී ගන්න බෑ. පොඩ්ඩක් එහෙම එනකොට ඉන්ධන ප්‍රශ්න එනවා. ඒ නිසා මම හිතන්නේ අපි ඔක්කොගෙම යුතුයකම වෙන්න ඕනේ. මේ ආණ්ඩුව තුල අපි ඔක්කොම එකහුව වෙලා මේ රට නිවැරදි තැනකට ගෙනියන්න, මේට අහිංසක මිනිසුන්ගේ ජීවිත තත්ත්වයේ ඉදිරියට ගෙනියන්න වැඩ කටයුතු කිරීමයි කියන කාර්යය මතක් කරමින් කාලය ලබා දුන්නට ස්තුතිවන්ත බොහොම නියන්න බොහොම ස්තුතියි.
ඉසුදි ගරුවන්තුමනි, මීළඟට ගරු පාර්ලි චම්පික මන්ත්‍රීතුමා බුදුමන විනාඩි 7ක් කාලයක් ලැබෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අතිශය වැදගත් වාර්තාවක් මේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ වාර්තාව. මේ කාලයේ සීමා සහිත කන් නිසා මම කැමැති කරුණු කීපයක් පෙන්ලා දෙන්න. පළවෙනි එක තමයි රජයට හැකි වෙලා තියෙනවා රජයේ වැටුප් ආදියෙන් යම්කිසි ආකාරයක වියදම් කප්පාදුවක් කරන්න බිලියන 17ක පමණ. නමුත් පොලිය ගෙවීම කියන කාරණේ ගත්තාම ආසන්නෙන් 94%කින් ගිය වසරේ එක බලනකොට 94%කින්, ඒ කියන්නේ ආසන්නෙන් දෙගුණයකින් පොලි වියදම වැඩි වෙලා තියෙනවා මේ පළවෙනි මාස 6. ඒ කියන්නේ ගිය අවුරුද්දේ පළවෙනි මාස 6 පොලි ගෙවීම 658 බිලියන, මේ අවුරුද්දේ 1273. මේක අපි අමතක කරන්න හොඳ නැහැ. අපි විදේශ ණයවල සැලකිය යුතු කොටසක ණය පොලිය නොගෙවා, ණය කොටස් නොගෙවා තිබෙන තත්ත්වය තුල ඒ නොගෙවපු ණය ප්‍රමාණය මේ මාස 6 ඩොලර් මිලියන 4,992. අපි ණය ගෙවලා නැහැ මේ පසුගිය කාලය තුල. ගෙවිය යුතු ණය එසේ නොගෙවා තිබියදී පොලි අනුපාතය දෙගුණයකින් වැඩි වෙලා තියෙන එක ඉතාම බරපතල තත්ත්වයක්. ඒ වගේම පසුගියදා මහ බැංකුව විසින් යෝජනා කරලා මේ පාර්ලිමේන්තුවට ගෙනාපු දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බලාපොරොත්තු වෙච්ච ඉලක්ක මේ විදිහේ පොලි අනුපාත වැඩි වෙලා, මේ විදිහට පොලි අනුපාත වලට ගෙවන වියදම වැඩි වෙද්දී කරගන්න පුළුවන්ද කියන සැකය ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ දත්තවලට අනුව පළවෙනි මාස 6 භාණ්ඩාගාර බිල්පත් දවස් 90 මාස 3 පොලිය 25.7%, භාණ්ඩාගාර බිල්පත් දවස් 364 22.9. මම මේක කිව්වේ වෙන කිසි කාරණයක් නිසා නෙවෙයි. මොකද මෙතන පොලි අනුපාත පිළිබඳ කතා කරනකොට විශේෂයෙන්ම මේ සේවක අර්ථසාධක අරමුදලට ගෙවන පොලි අනුපාතේ 9% දක්වා අඩු කරාම කොච්චර හානියක් වෙනවද කියලා පෙන්වන්නයි. ඒ වගේම අනිත් පැත්තෙන් මේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත්ත පුජ්ජලික ආයෝජකයින්ට, පුජ්ජලික බැංකුවලට, පුජ්ජලික මූල්‍ය ආයතනවලට කොතරම් දැවැන්ත ලාභයක් ලැබෙනවද කියන එක කියන්නේ අයුක්තිය පෙන්වන්නයි මේ සංඛ්‍යා ලේඛනය මම ඉදිරිපත් කළේ. ඒ වගේම රාජ්‍ය ආයතන ගැන කතා කළා. ද රාජ්‍ය ආයතන ප්‍රධාන ඒ ගණයේ ආයතන සියල්ලේම ලාභය රුපියල් බිලියන 144යි. පාඩු ලබන ආයතනයක තියෙන ලංකා විදුලි බල මණ්ඩලයේ විතරයි. නමුත් ලංකා විදුලි බල මණ්ඩලයේ ඒ ඉදිරිපත් කරපු ගණන් මුල් මාස කීපයේදී ගල්ලඟුරු වලට දැමු බර ඒ නිසි විගණන ක්‍රියාවලියකින් තොරව සිදු කරපු විත්තිය අපගේ PUCSL එක පෙන්ලා දීලා තියෙන නිසා මම හිතනවා ලංකා විදුලි බල මණ්ඩලය දැන් ලාභ උපයන බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. මේක වැදගත්ම කාරණේ තමයි ජල සම්පාදන මණ්ඩලය. ජල සම්පාදන මණ්ඩලයේ පළවෙනි මාස 6 ලාභය රුපියල් අපි ගත්තොත් මිලියන වලින් 3600. ඒ කියන්නේ බිලියන 3.6ක් ජල සම්පාදන මණ්ඩලයේ ලාභයි. හැබැයි මේ මෑතදී එසේ ලාභ ලැබපු ජල සම්පාදන මණ්ඩලයේම 50%කින් ගාස්තු වැඩි කළා. මොකද්ද ඒකේ තියෙන යුක්ති සහගත බව? මොකද්ද ඒ ගාස්තු වැඩි කිරීමේ තියෙන යටි අරමුණ? මෙහි කිසියම් දුරකට අද වාර්තා වෙනවා අපගේ ජල සම්පාදන මණ්ඩලයේ ජලාශ, ඒ වගේම ඒවායේ තියෙන ට්‍රීට්මන්ට් ප්ලාන්ට් විදේශක සමාගම් වලට විකිණීම සඳහා ඔවුන්ට ආකර්ෂණයක් ඇති කර ගැනීමට මේ ගණන් වැඩි කළා තියෙන එක. මොකද වැය ආපසු ගැනීමේ අදහසක් නැහැ. මොකද ජල සම්පාදන මණ්ඩලයේ ලාභයි. එසේ තිබියදීත් මෙය සිදු කිරීම ගැන ඉතාමත්ම බරපතල සැකයක් ඇති වෙන බව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම අද මේ தত্ত্বය ඇති කර ගැනීමේදී මේ පසුගිය කාලේ මේ මාස 6 විදේශ ණය ගත් කල විදේශ ණය අපි ගෙවලා තියෙනවා ඩොලර් මිලියන 476.2ක්. කාට අයිති ණයද? ලෝක බැංකුවට අයිති ණය, ආසියානු සංවර්ධන බැංකුවට අයිති ණය අපි ආපසු ගෙවලා තියෙනවා. ඒ අතරේ නොගෙවෙන ලද ණය ප්‍රමාණය, නොගෙවෙන ලද ණය ප්‍රමාණය මං කලිනුත් සඳහන් කළා වගේ ඩොලර් මිලියන 4,992යි. ඒකේ තේරුම තමයි අද මේ අපි ඇති කරගෙන තියෙන මේ ඩොලරය රුපියල් 310ට තියෙන මේ බඩු මුට්ටු අපි පාලනයකින් තොරව තිබිච්ච තත්ත්වයන් එක්ක මේ දැන් තියෙන පෝලිං නැති තත්ත්වය 24 පෑම විදුලිය තියෙන තත්ත්වය අත්පත් කරගෙන තියෙන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි, මෙන්න මේ ඩොලර් මිලියන 4,992 නොගෙවීම නිසායි. කීයද අපේ සංචිත? අපේ සංචිත වැඩි වෙලා තියෙන ඩොලර් මිලියන 1,500කි. ඒතර මේ ණය
ආපසු නොගෙවීම 5000ක්.
ඒක ඒ ණය ආපසු ගෙවුවා නම් අපිට පැහැදිලි අපේ සංචිත ප්‍රමාණය ඍණ 3.5 බිලියන් බවට පත් වෙන බව. ඒක තමයි මේ වාර්තාවෙන් අපිට පේන්න තියෙන කාරණය. ඒ නිසා මේ වාර්තාව ගැන තවත් කනගාටුදායක කාරණා කීපයක් තියෙනවා. මොකද රාජ්‍ය මූල්‍ය කාරක සභාවේදී මේ පිළිබඳ ප්‍රශ්න නැගුවා, විශේෂයෙන්ම ආදායම වැඩිවීම ගැන. ආදායම වැඩි වෙලා තියෙන්නේ රජයේ ප්‍රතිපත්තිය මත ඒවයේ බදු අය කිරීමේ, බදු පදනම මාරු කිරීමෙන්, ඒ වගේම බදු වල ප්‍රමාණය දැන් වැට් එක 108 ඉඳන් 115ට එහෙම වැඩි කිරීමෙන් පමණක්ද? නෑ, රටේ උද්ධමනය නිසා. උද්ධමනය නිසා අනිවාර්යයෙන්ම බදු ආදායම වැඩි වෙනවා. නමුත් අවාසනාවකට මුදල් අමාත්‍යාංශයට මේ වාර්තාව ඉදිරිපත් කරන්න බැරි වෙලා තියෙනවා. රජයේ ගිණුම් කාරක සභාව කියද්දිත් උද්ධමනයෙන් වැඩි වෙච්ච ගාණ කීයද කියලා අපිට පෙන්වන්න. ඒක තාමත් අද මේ වෙනකල් ලබා දීලා නැහැ. අන්න එහෙම වෙලාවේදී අපිට බලා ගන්න පුළුවන් රජයේ ප්‍රතිපත්තිය නිසා රජයේ ආදායම කොච්චර වැඩි වුණාද, බඩු මිල ඉහළ යාම නිසා, උද්ධමනය නිසා රජයේ ආදායමට ඇතිවෙච්ච වක්‍ර වැඩිවීමට ඇතිවෙච්ච වක්‍ර බලපෑම අපිට දැනගන්න පුළුවන්. ඒ වගේම බොහොම ආඩම්බරෙන් ප්‍රකාශ කරන දෙයක් තමයි දැන් උද්ධමනය අඩු වෙලා තියෙන්නේ. ඔව්, උද්ධමන ශීඝ්‍රතාවය අඩු වෙලා. ඇයි? අපි ගත්තොත් මිල ගණන් අඩු වෙලා නැහැ. හාල් සේරුවේ මිල ගණනවත්, කිරිපිටි කිලෝවක මිල ගණනවත්, පොල් තෙල් එහෙම නැත්නම් පෙට්‍රල් භූමි තෙල් එහෙම නැත්නම් ඒ කිසි තැනක මිල ගණන් අඩු වෙලා නැහැ. හැබැයි මිල ගණන් වැඩිවීමේ ශීඝ්‍රතාවය තමයි ඔය යම් ප්‍රමාණයකට ගිය අවුරුද්දට සාපේක්ෂව එහෙම නැත්නම් අඩු වෙලා තියෙන්නේ. ඒ අනුව මූලික අගය අපි කියනවා බේස් වැලියු එක. ඒ බේස් වැලියු එකේ කිසිදු වෙනසක් වෙලා නැහැ. හාල් සේරුව ඒ අවුරුදු 2019 ට සාපේක්ෂව තාමත් දෙගුණයක් තුන්ගුණයක්. තෙල්
ලීටරය
ඒ අවුරුද්දට සාපේක්ෂව දෙගුණයක් තුන්ගුණයක්. ඒ නිසා මේ උද්ධමනයේ අඩුවීම කියන එකෙන් අපි මායාවකට ගත යුතු නැහැ. බඩු මිල අඩු වුණා කියලා බඩු මිල අඩු වෙලා නැහැ. බඩු මිල වැඩිවීමේ ශීඝ්‍රතාවයයි කිසියම් දුරකට පාලනය වෙලා තියෙන්නේ. හැබැයි සැප්තැම්බර් මාසේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරණයෙන් පස්සේ ඒක සාර්ථකව කරන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. සමහර රටවල් එකඟ නැහැ අපේ නිල ණයට අනුව ඒක කරන්න. ඒක කරාට පස්සේ අපිට ණය ගෙවන්න වෙනවා. ඒ අනුව මේ తాවකාලිකව දැන් අපි අත්විඳින මේ වාසිදායක தත්ත්වය අහිමි වෙලා යන්න පුළුවන්. ඒ වගේම අවසාන වශයෙන් කියන්න ඕනේ අද මෙතන කතා කරා වලවේ ජල හිඟය ගැන. අත වශයෙන්ම කිව්වොත් එහෙම නියඟයක් අද රටේ නැහැ. කවුරුත් දන්නා අගෝස්තු සැප්තැම්බර් වල වහින්නේ නැහැ කියලා. මේ තියෙන අන්තර් මෝසම් වැසි කාලය ඔක්තෝබර් 14 තමයි ඊසාන් දිග මෝසම් සුළඟ එන්න තියෙන්නේ. මේ මැයි 24 වෙනිදා මේ පාර්ලිමේන්තුවට සියලුම මීට බලපාන ආයතන අපි කැඳවලා දැනුම් දුන්නා. එල් නිනෝ ආචරණය ඇතිවෙමින් තිබෙන බව, ඒ සඳහා පියවර ගත යුතු බව. නමුත් අවාසනාවකට කිසිම පියවරක් අරගෙන නැහැ. එල් නිනෝ ආචරණයක් දැන් නැහැ. නමුත් අත් වශයෙන්ම ඊසාන දිග මෝසන් සුළඟ ඔක්තෝබර් මාසයේ ඇතිවීම, ඒකෙන් ලැබෙන වර්ෂාව කඩා කප්පල් වීමට ලොකු ඉඩකඩක් ඇති වෙනවා එල් නිනෝ ආචරණය ආවොත්. එහෙම වුණොත් මහකන්නේ සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. ඒ වගේම විදුලි බල නිෂ්පාදනයට බරපතල ගැටලුවක් තියෙනවා. දැන් මෙතන කතා වෙනවා දකුණට විදුලිය දෙන්න බෑ කියලා. කවුරුත් දන්නවා 2017 දී දකුණට විදුලිය ලබා දීම සඳහා 220 kV විදුලිය ලබා දීම සඳහා අවුරුදු දෙකෙන් ගෙනියන රැහන් පද්ධතියක් ඉදි කළා. ඒ රැහන් පද්ධතියට ආසියානු සංවර්ධන බැංකුව මුදල් දුන්නා. එතකොට ඒ විදුලි පද්ධතිය අවුරුදු ගණනාවක් ගිය දැන් 2019 ඉවර වෙන්න තිබුණේ. අවුරුදු 4ක් ගිහිල්ලත් මේ මීටර් 600ක කෑල්ලක් හිර වෙලා තියෙන්නේ ඇයි? ඒකට වලවේ ගොවි ජනතාවක් කියන්න ඕනද? නෑ, ඒකට ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් වගකිව යුතුයි. මොකද අම්බලන්ගොඩ ඉඳන් හැදුවා ගාල්ලට අලුත් විදුලි සම්ප්‍රේෂණ මාර්ගය. හැබැයි ඒ සම්ප්‍රේෂණ මාර්ගයෙන් ගාල්ලට විදුලිය දී ගන්න බෑ වැඩි මනත් වශයෙන්. ඇයි? මේ ඇති වෙලා තියෙන සැලසුම් කරන්නේ තියෙන ගැටලු නිසා. ඉතින් ඒවයේ පාඩුව ගෙවන්න ඕනේ ගොවියොද? ඒවයේ පාඩුව ගෙවන්න ඕනේ පැය 3-4ක් විදුලිය කප්පාදු කරලා විදුලි පාරිභෝගිකයෝද? නෑ, ඒ නිසා මම යෝජනා කරනවා දවස් 4ක ප්‍රශ්නයක් තියෙන්නේ. මැති ඇමතිතුමාලගේ ගෙවල් වලට පොලිසියයි හමුදාවයි දාලා ආරක්ෂාව දෙන එක නෙවෙයි තියෙන්නේ. දවස් හතරකින් ඔය සිරිපාගම තියෙන ඔය ප්‍රශ්නේ ඉඳලා මේ ලයින් එක හැදුවා නම් සම්ප්‍රේෂණ ලයින් එක දකුණට කිසිම විදුලි අර්බුදයකින් තොරව විදුලිය ලබා දෙන්න පුළුවන්. ඒක කරන්නේ නැතුව මේ වෙනත් වෙනත් කතා කියලා නැහැ. සමන්ලාව සම්පූර්ණයෙන් හිඳුරක්. සමන්ලාව වල කිසිම ජලයක් නැති වුණත් ඒ ජලයේ සියල්ලම ගොවිබිම් වලට දුන්නත් දකුණට විදුලි කප්පාදුව නැතුව විදුලිය දෙන්න යන්නේ දවස් හතරයි. ඍදු තීන්දුව අරගෙන අවුරුදු තුනක් තිස්සේ පමා වෙච්ච මේ මීටර් 600 ප්‍රශ්නේ සිරිපාගම විසඳීමට එඩිතර බව තියෙන්න ඕනේ. මේ රටේ විරෝධතා කරුවන්ට ගහන්න පොලිසිය ඉන්නවනම් අත්අඩංගුවට ගන්න ත්‍රස්තවාදී පනතයට තියෙනවනම් ICCPR ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මේ විදුලි බල පනතයට තේ මේ මානව අයිතිය ක්‍රියාත්මක කරන්න කැප වෙන්න කියලා රජයට විශේෂයෙන් විදුලි බල ඇමතුමාට හා ජනාධිපතිතුමාට යෝජනා කරමින් මම නිහඬ වෙමි.
බොහොම ස්තුතියි කරු මන්තුමනි. මීළඟට ගරු සුරේන් රාඝවන් අමාත්‍යම ඔබතුමාට විනාඩි 7ක් කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි. මා හිතන කාලය කළමනාකරණය පිළිබඳව අපි නැවතත් කියන්නේ උදේවරුවේ කාලය ගන්න පක්ෂ නායක අධිකාරීන් විශේෂයෙන් විපක්ෂ නායකතුමාට අපිට කතා කරන්නේ තිබෙන අයිතිය මානව අයිතිය අපිට ලබා දෙන්න පුරවැසි අයිතිය ලබා දෙන්න. ඒගොල්ලෝ පැය 3ක් 4ක් කතා කරපුවාම ඉතුරු වෙන අයට කතා කරන්න දෙයක් නැහැ. හොඳයි. අද මේ විවාදයේ පවතින්නේ මධ්‍යම වාර්ෂික අපේ මූල්‍ය කටයුතු පිළිබඳව වාර්තාව ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා හැටියට ඉදිරිපත් කර තිබෙන වාර්තාව පිළිබඳවයි මේ විවාදයේ සිදු වෙන්නේ. නමුත් අවාසනාවන්තකමකට වගේ 5 දිනකට වඩා 4 දිනකට වඩා මේ සභාවේ ඒ වාර්තාවේ විවාදයට ගන්නට නැතිවීම යමෝ විදියකින් මා හිතනවා ඛේදවාචකයක්. පළමුවෙන්ම මේ වාර්තාව තුළ විෂයානුබද්ධව මේ වාර්තාව තුළ තිබෙන යහපත් දේ අපි ඉස්මතු කළ යුතුමය. මේ වාර්තාවට අනුව අපි සෞඛ්‍යයට ගිය අවුරුද්දේ බිලියන 19ක් මේ කාලයේදී ආයෝජනය කළ හැටියට ඒකට සාපේක්ෂව මේ අවුරුද්දේ ඒ පළවෙනි මුල් මාස 6 තුලදී අපි බිලියන 72ක් ආයෝජනය කර ඇති බව මේ වාර්තාවෙන් සනාථ වෙනවා. සමෘද්ධිය එහෙම නැත්නම් අස්වැසුම හැටියට දැන් අපි හඳුන්වන ඒ ව්‍යාපෘතිය වෙනුවෙන් 2022 ආයෝජනය කළ මුදල බිලියන 20.13ක් වන අතර 23 ඒ කාල පරිච්ඡේදයටම අපි බිලියන 55ක් ආයෝජනය කර එනම් 180%ක් වැනි ප්‍රමාණයක් වැඩියෙන් ආයෝජනය කර ඇති බව කිව යුතුයි. මාගේ අධ්‍යාපන උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය අනුව ගත් කල මේ කාලවකවානුව තුළම 2022 අපි ආයෝජනය කළා බිලියන 19ක්. නමුත් 2023 අපි ආයෝජනය කර තිබෙනවා බිලියන 28ක් වැනි ප්‍රමාණයක්. මා මේ ලැයිස්තුව දිගටම කියාගෙන යන්නට පුළුවන් සාධනීයව පසුගිය අවුරුද්දට සාපේක්ෂව මෙරට කඩා වැටුණු දණින් වැටුණු මගේ මව්බිම නැවතත් ආර්ථිකයෙන් ශක්තිමත් කරවන්නට යන ගමන අපි සාර්ථක කරගෙන යෑමට මේ රටේ දේශපාලනඥයන්ට වඩා මේ රටේ මහජනයා කළ කැපවීම වෙනුවෙන් මේ රටේ පුරවැසියන්ට හිසනමා ආචාර කළ යුතුයි. විදුලි බිල වැඩි වෙද්දී, වතුර බිල වැඩි වෙද්දී, ඉන්ධන බිල වැඩි වෙද්දී, බදු අයකරින් වැඩි වෙද්දී තමන්ට මේ රටේ තිබෙන අයිතියත් ජීවත් වීමේ අවකාශයත් හැකිලෙද්දී මේ රටේ පුරවැසියන් කියා සිටියා මේ අපේ මාතෘභූමියයි, ඒ වෙනුවෙන් අපි කැපවිය යුතුයි කියන. ආජන්ටිනාව සම්බන්ධයෙන් ගත් කල, ග්‍රීසිය සම්බන්ධයෙන් ගත් කල මේ ආකාර ප්‍රතිව්‍යුහගත කිරීම වලට භාජනය වුණ මොහොතේදී ග්‍රීසිය බිලියන 360ක් ලබාගෙනත් තවමත් හරි ආකාරයෙන් දැන් මම හිතන්නේ පෞගිය අවුරුදු කීපය තුළදී ධන ආර්ථික වර්ධනයක් තිබෙනවා ග්‍රීසියේ. ලෝකයක් රටක් විසින් ලබාගත ඇති උපරිම මිල, උපරිම මුදල් මේ ප්‍රතිව්‍යුහගත කිරීමට අරගෙනත් ග්‍රීසිය වගේ වාණිජ ආර්ථිකයක් තිබෙන රටක් ගොඩ එන්නට බැරි වුණා. නමුත් මේ රටේ අහිංසක ගොවියා, දීවරයා, කම්කරුවා, පාසල් ගුරුවරිය, රාජ්‍ය සේවකයා ඒ අයගේ කැපවීම නිසා තමයි අපිට මේ දේවල් ලබා ගන්නට පුළුවන් වෙලා තිබුණේ. නමුත් මේ වාර්තාව අනුව ගරු සභාපතිතුමනි ප්‍රශ්න රාශියක් ගොඩනැගීමක් තිබෙනවා. උදාහරණයක් වශයෙන් මා කියන්නට කැමති දේශීය බැංකු තුන පිළිබඳව. දේශීය බැංකු තුන පිළිබඳව අපි කතා කරද්දී අපි දන්නවා මේ රටේ ආර්ථිකයේ විශේෂ වුණු කොටසක්, සුවිශේෂ වුණු පරිච්ඡේදයක් ඒ අය කරන බව. රාජ්‍ය ලංකා බැංකුවත්, ජාතික ඉතිරිකිරීමේ බැංකුවත්, මහජන බැංකුවත් යන මේ බැංකු තුන දේශයේ ආර්ථිකයේ තුන් ආකාරයකින්, තුන් කෝණයකින් කුරුණු තුනක් බව අපි දන්නවා. නමුත් 35 වෙනි පිටුවේදී මේ වාර්තාවේ අපිට කියා දෙනවා ලංකා බැංකුවේ ආදායම බදු වලින්ට කලින් profit before tax ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 22 දී තිබුණා බිලියන 19.9ක්, එහෙම නැත්නම් බිලියන 20ක්. නමුත් ඒ කාලයට සාපේක්ෂව මේ අවුරුද්දේ තිබෙන්නේ බිලියන 3.4ක්. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් 75%ක ආදායම අඩුවීමක්,
විනාඩි 2ක කාලය
ආදායම අඩුවීමක් තිබෙන බව. ඒ ආකාරයටම මහජන බැංකුවත්, ජාතික ඉතිරිකිරීමේ බැංකුවත් තමන්ගේ ආදායම් ලාභ අඩු කරගෙන තිබෙන්නේ ඇයි කියන ප්‍රශ්නය මම ගොඩනගන්න කැමතියි. මෙතන නිලධාරීන් නැහැ. හිටපු නිලධාරීන්ට මම කිව්වා අපට ඒක විස්තර අවශ්‍යයි කියලා. කාලය නැති නිසා මා කියනවා මෙය දරු උපත ලබන්නට යන මවකගේ වේදනාවක් මෙන්ම අපි මේ සමය පසු කළ යුතුය. පසු කළ යුත්තේ සමගියෙන් හා සාමයෙන්. ඒ නිසා දෙමළ ජාතිකත්වයක් තිබෙන මම ඉතා ඕනෑකමෙන් ඉල්ලා සිටිනවා දෙමළ මන්ත්‍රීවරුන්ගෙන්, ඒ අය අද මෙතන නැති වුණාට, 13 වෙනි සංශෝධනය අපේ ව්‍යවස්ථාවේ තිබෙන කොටසක්. ගරු ජනාධිපතිතුමා ඉතාමත්ම ධෛර්යයෙන් සහ ඉතාමත්ම අවධානමින් මේ තීරණේ අරති වෙනවා. 13 පූර්ණව අපි කැපවි ඉන්නවා ක්‍රියාත්මක කරන්නට දෙමළ පක්ෂවල එකමුතුකමක් තිබෙනවා නම්, ජාත්‍යන්තරයේ එකමුතුකමක් තිබෙනවා නම්, විපක්ෂය කියනවා නම් අපට බාධා කරන්නේ නැත්තම් 13 පූර්ණව ක්‍රියාත්මක කරන්නට මේ රජයත් මමත් මා හිතනා හැටියට දන්නා හැටියට ජනාධිපතිතුමාත් කැපවි ඉන්න බව අපි ලෝකයටත් දෙමළ ජනයාටත් ප්‍රකාශ කළ යුතුයි. අන්න එවැනි වූ සාමූහික ජාතික එකමුතුවකින් තමයි අපේ ඊළඟ මාසාට අපි යා යුත්තේ. ඒ මාස 10 අපි ගත කළ යුත්තේ. ඒ මාස 6න් පසු මේ වර්ෂයේ අවසානයේදී අපි ලබා ගන්නා වූ ශේෂපත්‍රය මීට වඩා සාර්ථකවත් සුබදායී වුණු ශේෂපත්‍රයක් වේවා යන්නයි මගේ ප්‍රාර්ථනය. මේ මොහොතේදී මා කිව යුතුයි, තව සතියකින් විතර නිදහස් උත්සවය ලබන ඉන්දියාව විසින් කළ කැපවීම මේ
වෙනුවෙන්
13 වෙනුවෙන් ඉන්දියාව තරම් කැපවීමක් කරපු රටක් නැහැ. ඒ වගේම 13 වෙනුවෙන් ඔවුන් පෙනී සිටින නිසා මේ මොහොතේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන ජාත්‍යන්තර සහයෝගයත්වත් ආර්ථික සම්පූර්ණව බලා සිටීමත්, I am finishing so you can after that right. ඒ නිසා ඉන්දීය විදේශ ඇමතිවරයා ඩොක්ටර් ජයශංකර්ටත්, ඉන්දීය මුදල් අමාත්‍ය සීතාරාමන් මැතිනියටත් අපි ස්තුතිවන්ත වෙනවා ඔවුන්ගේ සහයෝගයට මේ මොහොතේදී අපි මේ දේශයකට යන ගමනේදී ඔවුන් දෙන සහෝදර සහයෝගය. ඒ කියමින් මා කාලය නැති නිසා අවසන් කරනවා. ශ්‍රී ලංකාව ඔබෙත් මගේ මාතෘභූමිය යළි නැගිටින කාලයක් ළඟදීම උදා වේවා යන්නයි මගේ ප්‍රාර්ථනය. ස්තුති.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යමනි. ඔමන්තෝ
කෘතුමා දන්නවා මම පෞද්ගලිකව ඉන්නේ 13 සංශෝධන පක්ෂව. මම ඒ නිසා මම කියන්නේ 13 සංශෝධන ඇමතිතුමා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක්. අපි ඔක්කොම දියුණු දීලා තියෙන්නේ ඒ ව්‍යවස්ථා යටතේ. අපි කවුරු දියුණු දෙනවට කිව්වේ නෑ 13 ඍණ ඉඩම් සහ පොලිස් කියලා. දැන් තියෙන්නේ පොලිස් සහ ඉඩම් බලතල ක්‍රියාත්මක කර ගැනීමේදී මතුවෙන ගැටළු උත්තරයක් හොයාගන්න එක. ඉතින් ඒක නිසා ඒ උත්තරය හොයන්න තියෙන්නේ අපේ පරිපාලන වශයෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ඔබතුමා ජනාධිපතිතුමාට කිව්වොත් හොඳයි. ඒක පරිපාලන වශයෙන් මතුවලා තියෙන ගැටළු උත්තර අපි හොයමු. එහෙම නැතුව ආපහු 13 ක්‍රියාත්මක කරන්න එපාද කියලා පාර්ලිමේන්තුවෙන් අහන එක අරහා අපි කරන්නේ ආපස්සට යෑමක්. ඒ නිසා මම ඔබතුමා දන්නවා මම මේ අවංකව ක්‍රියාත්මක කර ගැනීමට තියෙන උමනාව නිසා තමයි මම මේ යෝජනාව ඔබතුමාට කරන්නේ.
ඔව් ගරුමතු.
What you are saying, you have been last 3 decades, if not even more, standing with this journey. we will have to do this, Minister. This time we will have to do this. So if it is a technical issue, I think we should overcome. But what we have to ask is whether the 13th Amendment fully implementation, which includes the police powers. And that is why the Honourable Prime Minister, President is asking the Parliament to give an approval on that.
Already approved 13th Amendment. So my position is, it's in a way unconstitutional to again ask the Parliament, which has passed 13th Amendment, whether to pass police powers. What I'm saying is there were practical difficulties to implement land and police. So let's attend to those practical difficulties rather than going back to square one.
Milangata, Garu De Prabhat, Gamam Pila Mantrituma, but Mari Nadi Haika Kalak Levino.
Garu Mulasana Ruda Mantritumani, Ape Parana Janakatavaka Kienawa, Niang Kalika, Jalamuttiya Katule, Olua Hirakaragata, Eluage Prasti Visananda, Mahadanamuttai, Golio Ruttai Giyama, Mulimma, Mahadanamutta Gole and Tupudis Duna, Kapapang Eluage Bellakil, Bella Kapua. ඊට පස්සේ තමයි තේරුම් ගත්තේ තාම මේක මුට්ටිය ඇතුලේ හිර වෙලා කියලා අන්තිමට මුට්ටියත් බිඳලා එළුවත් මරලා තමයි මහදන මුත්තයි ගෝලියෝ රොත්තයි ජල ප්‍රශ්නේ විසඳුවේ එදා මහදන මුත්තා වැඩ කරපු විදියටමයි මෙදත් මහදන මුත්තයි ගෝලියෝ රොත්තයි වැඩ කරන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි නියඟේ නිසා ජල නිෂ්පාදනය පාත වැටිලා මේ අද උඩවලවේ කලාපේ ජල ප්‍රශ්නයක් මතු වුණා. ඇමති මණ්ඩලයේ ගිය සතියේ ගත්ත තීන්දුව තමයි අපිට විදුලිය කපන්න නැතුව ඉඳීම අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි විදුලිය කපන්න සිදු වෙන නිසා විදුලිය කපන්නේ නැහැ, ගොවියන්ට ජලය දෙන්නේ නැහැ කියලා. හැබැයි ඊයේ ඇමති මණ්ඩලයේ නැවත වාඩි වෙලා තීරණයක් ගන්නවා නෑ නෑ අපි විදුලිය කපීමේ අවදානම අරගෙන වුණත් අපි ගොවි ජනතාවට වතුර දෙනවා කියලා. හැබැයි මේ ප්‍රශ්නේ හරියට තීන්දුව කරගන්න බැරි වෙන විට බැරි වීම නිසා උඩවලවේ කලාපයේ බී වගාවෙන් 140ක් ජලයේ නැතිවීමෙන් විනාශ වෙලා ඉවරයි. උක් වගාව ඇතුළු අතුරුභෝග වගාවට බරපතල හානියක් සිද්ධ වෙලා ඉවරයි. අවසානයේදී මේ අය කටයුතු කරලා තියෙන්නේ මහදන මුත්තයි ගෝලිය රොත්තයි වගේ නෙවෙයිද? මූලාසනාරණුඩ ගරු මන්ත්‍රීතුමනි වයිතා වේගෙන් කාරණා ටික කියනවා. ඒ වගේම නියඟේ නිසා ජලවිදුලි නිෂ්පාදනයේ පහත වැටිලාය හදීසි මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 4ක් වෙන් කළගත යුතුයි කියලා මෙවර ඇමති මණ්ඩලය අනුමත කළා තියෙනවා. නියඟේ නිසා හදීසි මිලදී ගැනීම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි පෙරේදරෑ අපි නිදාගෙන ඉඳලා ඇහැරනකොට නියඟේ ඇවිල්ලා මේ ජලාශේ ඉදුන්නේ මේක පුරෝකතනය කරලා තිබ්බ දෙයක් ජලාශ ක්‍රමානුකූලවයි හිඳිලා ගියේ එහෙනම් විදුලිය මිලදී ගැනීම සැලසුම් කරගන්න ඕන තරම් කාලය තිබුණා. හැබැයි මොකද වෙන්නේ? ජලාශ පතුලටම හිඳිලා ජල අර්බුදයේ උච්ච ස්ථානෙට පැමිණියාම තමයි ඇමති මණ්ඩලයට කියන්නේ ජලාශ හිඳිලා දැන් අපිට හදීසි මිලදී ගැනීම කළේ නැතිනම් රටම කළුවරේ කියලා. ඒතර ඇමති මණ්ඩලය බියටපත් වෙලා ඉල්ලන මුදල වෙන් කරලා කැමැති ප්‍රමාණයක් විදුලිය හදීසි මිලදී ගැනීම යටතේ නිසිපටි පාටි අනුගමනය නොකර කිරීමට අනුමැතිය ලබා දෙනවා. හැබැයි මේ කාරණය නිසි ලෙස සැලසුම් කරලා කළ හැකිව තිබුණා. එහෙම නොකලේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ අයට මේවා පිටිපස්සේ තියෙන මහා වංචාවන් සිදු කළීමේ අවශ්‍යතාවය නිසා. ඒ වගේ මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපේ මේ ජලාශ පද්ධතිය ඉදි කරපු දවසේ ඉඳන් ජලය කළමනාකරණය පිළිබඳ ප්‍රමුඛතා නිර්ණායක තියෙනවා. මුලින්ම වෙන් කරන්නේ පානීයට පානීය ජලය. ඊළඟට කෘෂිකර්මය. ඊළඟටයි විදුලිය. ඊටත් පස්සේ විනෝද කටයුතු සහ අනිකුත් කටයුතු එන්නේ. එහෙමනම් ප්‍රමුඛතා නිර්ණායක හැදිලා තියෙන්නේ. කිසිම අධ්‍යයනයකින් තොරව අමාත්‍ය මණ්ඩලය හදිස්සියේ තීරණය කරන්නේ කොහොමද? නෑ, කෘෂිකර්මයේ වෙනුවට අපි ප්‍රමුඛතාවය දෙන්නේ විදුලියටයි කියලා. එහෙම නිසි අධ්‍යයනයක් නොකර කලින් මාදන මුත්තා පෝරතානමක් කරන්න ගිහිල්ලා ඇතිවෙච්ච ආදීනවේ මොකද්ද කියලා කට්ටිය දැනගත්තා. හැබැයි අධ්‍යයනයන්ගෙන් තොරව බරපතල ප්‍රතිපත්ති තීන්දු ගන්න ආණ්ඩුව කටයුතු කරනවා කියන්නේ නැවත වතාවක් ඒ පාරේ මේ ආණ්ඩුව ගමන් කරනවා කියන එක. ඒවගේ මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම වේගයෙන් මේ කාරණා ටික මතු කරන්න බලනවා. ඒ වගේම අද සෞඛ්‍ය අංශයේ පවතින ලොකුම ගැටලුව තමයි වෛද්‍යවරුන් රට ඇරෑම. මේ වසරේ මේ වෙන විට වෛද්‍යවරුන් 810ක් විශේෂඥ වෛද්‍යවරුන් 302ක් රට අතහැරලා ගිහිල්ලා අද එංගලන්තයේ දැවැන්ත වෛද්‍ය හිගයක් ඇති වෙලා තියෙනවා. අපේ සමස්ත වෛද්‍ය ප්‍රජාවම උරා ගැනීමේ හැකියාවක් එංගලන්තයට තියෙනවා. එහෙමනම් අපි මේ වෛද්‍යවරුන් මේ රටෙන් මේක රටේ රැල්ලක් බවට පත් වෙලා තියෙනවා. අරයත් යනවා, ඒ නිසා මමත් යනවා. මෙහෙම ඒ වගේම අපේ වෛද්‍යවරුන්ට ලෝකේ දැවැන්ත ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේක රැල්ලක් කළා ඔහේ රට යන්න බලාගෙන ඉන්නවා මිසක් ආණ්ඩුව විසඳුමක් හදලා තියෙනවා. මේ වෛද්‍යවරුන් රට යන යනක නතර කරගන්න වෛද්‍යවරු රඳව ගන්න කළ හැක්කේ කුමක්ද කියලා යෝජනාවලිය කාණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් වෙලා තියෙනවද? අවසානයේදී බෙහෙත් පෙත්තක් අපට දෙන්න රටේ වෛද්‍යවරයෙක් නැති වෙන මට්ටමේට වෛද්‍යවරුන් රට අතහැර යෑමේ අවධානමක් තියෙනවා. හැබැයි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, සීමා වාසික පුහුණුව ලබාගත් මේ වසරේ 1399ක් සීමා වාසික පුහුණුව ගත් වෛද්‍යවරුන්ගෙන් 220ක් රාජ්‍ය සේවයට එකතු වෙලාවත් නැහැ. එතන බරපතල කාරණයක් තියෙනවා. මහජන මුදල් වලින් අවුරුදු ගණනාවක් වෛද්‍යවරයෙක් වෙන්න එකේ පන්තියේ ඉඳන්ම නොමිලේ නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජනේ ගත්ත ඒ වෛද්‍යවරු උන්ට යුතුකමක් වගකීමක් තිබෙනවා. අපේ මව්බිම වෙනුවෙන් යම් කාලයක් රටේ කොතනක හරි සේවය කරලා මේ රටේ අහිංසක දුප්පත් ජනතාවගේ සල්ලි වලින් ඉගෙනගත්ත ණය අපව ගෙවලයන් තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න කුරුල්ලෝ හරියට පියාපත් සලන්න පුළුවන් වූ පමණින් කූඩු අත්හැර යනවා වගේ වෛද්‍යවරුන්ට මේ රට අත්හැරලා යන්න බෑ. ඔවුන්ට සමාජ වගකීමක් තියෙනවා. අර ප්ලේ කිරි කල්ල පෙව් අම්මට ණය ගෙවන්නා වගේ මේ රටේ මහජනතාවට තමන්ව වෛද්‍යවරයෙක් කිරීමේ ණය ගෙවන්න. ඒ නිසා ඒ වෛද්‍යවරුන් රඳව ගැනීමට අවශ්‍ය නීති රීති ගෙනෙන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. අවම වශයෙන් වසර මෙපමණ ගන්නක් වෛද්‍යවරුන් විතරක් නෙවෙයි රටේ හිඟතාවයක් තියෙන සෑම වෘත්තියක අය අවම වශයෙන් රට වෙනුවෙන් මෙතරම් වසර ගන්නක් සේවය කළ යුතුයි. එහෙම නැතිනම් පිටරටකින් අපට කෙනෙක් ගේන්න යන වියදම ඔවුන් රටට ලබා දිය යුතුයි කියන නීතියක් මේ රට ගේන්න ඕනි කියන එක සිහිපත් කරමින් මගේ කාලය ඉතාම සීමිත නිසා මම කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි කරමන්තුමනි.